ほんで、ガウルフサーとかあるやつ。Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Dema bhikkave vidyabhagiya dhamma සමතෝච විපස්සනාච බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි විද්‍යාභාගීය ධර්ම දෙකක් තියෙනවා විද්‍යාව කියලා කියන්නේ අවබෝධඥානීය ලබා ගැනීමට උපකාරක ධර්ම දෙකක් තියෙනවා ඒ උපකාරක ධර්ම දෙක දිනු වීමෙන් තමයි අවබෝධයේ කෙනෙක් ජීවිතයට ලැබෙන්නේ ඒ කාරණු දෙක හැටියට පෙන්නනවා සමතෝච විපස්සනාච සමත භාවනාව සහ විපස්සනා භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමතෝ භික්කවේ භාවිතෝ කමත්ත මනුබෝති සමත භාවනාව වැඩිමින් ලැබෙන ඵලය මොකද්ද කියලා අහනවා කුමන අර්ථයක්ද සමත භාවනාව කිරීමෙන් සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්තම් භාවීයති හිත වඩනවා මේ සමත භාවනාව සිද්ධ කිරීමෙන් සිත දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා සමත භාවනාව කිරීමෙන් චිත්තම් භාවයතු කමත්ත මනුබෝති සිත වැඩීමෙන් ලැබෙන පොළේම කද්ද කිලහනු සිත ලැබීමෙන් සිත වැඩීමෙන් සිත දියුණු කිරීමෙන් ලැබෙන පලය කුමත්ද කියලහනු එතොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත වැඩීමෙන් හිතේ යම් රාගයක් තියෙනවා නම් ආනි රාගය ප්‍රහාණය වෙනවා කියනවා මේ සිත දියුණු කිරීමෙන් ඉලංගට බුදුරජාණන් වහන්සේ අහනවා විපස්සනාව වඩන්න ඕනි කුමන අර්ථයක් පිණිසද විපස්සනා වැඩිමෙන් ලැබෙන කමත්ත මනුභෝති කුමන අර්ථයක්ද විපස්සනා භාවනා වැඩිමෙන් සිද්ධ වෙන්නේ විපස්සනා භාවනා සිද්ධ කිරීමෙන් උන්වහන්සේ දේශනා කරන පඤ්ඤා භාවීයති ප්‍රඥාව වැඩෙනු ප්‍රඥාව වැඩෙනවා විපස්සනා භාවනාව කිරීම තුල ප්‍රඥාව ලැබීමෙන් ලැබෙන ඵලය අර්ථය කුමක්ද කියලා අහනවා ප්‍රඥාව දිනුීමෙන් ලැබෙන අර්ථය කුමක්ද කියලා අහනවා ප්‍රඥාව වැඩීමෙන් උන්වහන්සේ දේශනා කරනවා යම් අවිද්‍යාවක් ඇත්තම් ඒ අවිද්‍යාව ප්‍රහාණය වෙනවා අවිද්‍යාව ප්‍රහාණය වෙනවා මේ විපස්සනා භාවනාව කිරීම තුල රාගෝපකිලිටං චිත්තං න විමුච්ඡති රාගයෙන් සිත කිලිටුනහම හිත නිදහස් වෙන්නේ නැහැ කියන ඊළඟට අවිජ්ජූපකිලිටං පඤ්ඤාන භාවීයති හිත අවිද්‍යාවෙන් කිලිටි වෙලා තියෙනවා නම් අවිද්‍යාවෙන් වැහිලා තියෙනවා නම් හිත ප්‍රඥාව මේ දිනු කරගන්න බෑ කියන රාග විරාග චේතෝ විමුක්ති රාගය ප්‍රහාණය කිරීමෙන් තමයි චේතෝ විමුක්තිය කියන එක දිනු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ අවිද්‍යා විරාග අවිද්‍යාව නැති කිරීමෙන් තමයි පඤ්ඤා විමුක්තිය කියන එක ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ රාගය තුරු වීමෙන් චේතෝ විමුක්තිය ඒ වගේම අවිද්‍යාව ප්‍රහාණය වීමෙන් තමයි පඤ්ඤා විමුක්තිය කියන කැටි කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අහලා ඇති රහතන් වහන්සේලා ගැන කියනකොට චේතෝ විමුක්තිංච පඤ්ඤා විමුක්තිංච සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. රහතන් වහන්සේලා මේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සයන් අභිඤ්ඤා තමන්ම අවබෝධ කරගෙන වාසය කරනවා කියලා. එතකොට මේ සමත විපස්සනා භාවනා තුලින් සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන් රාගය ප්‍රහාණය කිරීමත් අවිද්‍යාව ප්‍රහාණය කිරීමත්. සංසාරයේ ගැන කියන කොටත් කියන්නේ මේ සංසාරයේ දිගින් දිගට මේ සත්‍යයන් පැවතිගෙන එන්නේ අවිද්‍යා නීවරණානං සත්තානං අවිද්‍යාවෙන් වැහිලා. තණ්හා සංයෝජනානං තණ්හාවෙන් බැඳිලා ඉන්නේ. අවිද්‍යාවෙන් තණ්හාවෙන් තමයි අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා තමයි සංසාරයේ සත්‍යයන් දිගින් දිගට පැවතිගෙන එන්නේ. මෙන්න මේ අවිද්‍යාවත් තණ්හාවත් ප්‍රහාණය කිරීම තමයි ප්‍රධාන අරමුණ වන්නේ. ඉතින් ඒ අවිද්‍යාව තණ්හා ප්‍රහාණය කරන්න පුළුවන් මේ සමත විපස්සනා භාවනා කිරීමෙන්. එතකොට මේ සමත භාවනාව කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා යා චිත්තස්ස ඒකග්ගතා අයන් තත්ත සමාධි. සිතේ එකඟ බව ඇති කර ගැනීම තමයි සමාධි භාවනාවෙන් කරන්නේ. සාමාන්‍ය හිතේ තියෙන කැමැත්ත ආසාව තමයි විවිධ දේවල් හිත හිතා ඉන්න තියෙන ගති. ඒක තමයි හිතේ කැමැත්ත. නොයේ පරණ දේවල් නැවත සිත හිතා ඉන්න හරිය හිත කැමැති. අතීතයේ දේවල් වෙච්ච දේවල් ගැන හිත හිතා ඉන්න කැමැති. අනාගතේ කරන්න තියෙන දේවල් හිත ඉන්න හිත කැමැති. ඒක හිතේ තියෙන රාගයක් ඇල්ම. ඒක ඒ තුල තමයි හිත නිතරම පවතින්නේ. පරණ දේවල් හිත ඉන්න කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. හිත කැමැති යෙතෙන්ද. අනාගතේ කරන්න තියෙන දේවල් හිත ඉන්න එකත් අමාරු දෙයක් නෑ. බොහොම හිත කැමැති. වෙහසක් වීරියක් දරන්න ඕනේ. નિરાයාසයෙන්ම හිතේ කරා යනවා. මොකද ඒ කැමැති නිසා. කැමැත්ත තියෙන නිසා තමයි යන්නේ. ඒතර සමත භාවනා කරනකොට අපි මොකද කරන්නේ? මේ විවිධ දේවල් සිත සිතා ඉන්න මේ හිත එක අරමුණකට එක භාවනා මානසිකාරයකට පුහුණු කරනවා. එතකොට අර විවිධ දේවල් හිත ඉන්න තිබුණු කැමැත්ත කැරිලා මේ එක අරමුණකට හිත ටික පිහිටනවා. ඒකයි මේ සමත භාවනා කරනකොට ප්‍රධාන වශයෙන් රාගය ප්‍රහාණය වෙනවා කියන්නේ ඒක. හිතේ අර තියෙන දැඩි කැමැත්ත අනවශ්‍ය දේවල් හිත ඉන්න තියෙන දැඩි කැමැත්ත ටික අඩු වෙලා මේ එක අරමුණකට හිත පිහිටුවා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර සමත භාවනාවෙන් කරන්න පුළුවන් තනං විසිරිච්චිත එක්තැන් කරන එක. විසිරිච්චිත එක්තැන් කරන එක සමත භාවනාවෙන් කරන්න. එතකොට ඒ සමතේ වඩන්න ඒකයි අර සිතේ තියෙන ඒ රාගය කියන එක අඩු වෙවි යනවා. එතකොට සමත භාවනාව අපි වඩනකොට අපි හොඳට අවබෝධ කරගන්න ඕන සමත භාවනාව ගෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? සමත භාවනාවෙන් අපි පුළුවන් තරම් හිත එක්තැන් කරන්න තමයි අපි මහන්සි ගන්නට ඕනේ. ඒ සඳහා අපි යම් භාවනා මනසිකාර්යයක් පුහුණු කරනවා. ඒ පුහුණු කරන භාවනා මනසිකාර්යය තමයි පුළුවන් තරම් සිහිය පිහිටුව ගන්නට ඕනේ. දැන් සාමාන්‍යයෙන් ගත්තාම මේ හිත ඒ තමන් කරන භාවනාවේම හොඳට පිහිටුවාගෙන ඉන්න පුළුවන් නම් තමයි සමතෙන් ලබන ප්‍රධානතම ආනිසංසය ඵලය දියුණුව. තමන් කරන භාවනාවේම හිත පවත්වන්න පුළුවන් නම් ඒක තමයි සමතෙන් ලබන දියුණුව. කොච්චර සිහියෙන් ඉන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. තමන් කරන භාවනාවේ ඒ භාවනා මනසිකාරයේ කොච්චර මට සිහිය පවත්වන්න පුළුවන්ද? වෙනත් අරමුණු වලට යන්න නොදී කොච්චර වෙලාවක් සිහිය පවත්වන්න පුළුවන්ද කියලා ඒක තමයි ලබන ප්‍රධානතම ඵලය. ඉතින් ගොඩාක් සිහියෙන් ඒ කරන භාවනාවේම හිත පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක අන්න සමතෙන් ලබන දියුණුව. ඒ නිසා සමත භාවනා කරනකොට පුළුවන්තනම් තමන් ඒ මූලිකව ආරම්භ කරගත්ත මූලිකව පටන්ගත්ත භාවනා අරමුණේම සිත පවත්වාගෙන යන්න මහන්සි ගන්න. ඒ සඳහාම හොඳට සිත මේ පිහිටුවාගෙන ඉන්න. ඉතින් ඒ විදිහට මේ සමත භාවනා කරනකොට කරන්න. එතකොට විපස්සනා භාවනාවේදී බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ විපස්සනා වැඩිමින් සිද්ධ වෙන්නේ මොකද්ද? පඤ්ඤ ප්‍රඥා භාවීයති කියන ප්‍රඥාව වැඩෙනවා කියනවා. විපස්සනා භාවනාවෙන් සිද්ධ වෙන්නේ ප්‍රඥාව කියන එක තමයි දියුණු වෙන්නේ. ප්‍රඥාව දියුණු වීමෙන් අර හිතේ තියෙන අවිද්‍යාව කියන එක ප්‍රහාණය වෙලා යනවා. දැන් සාමාන්‍ය ලෝකේ අපි පාලි භාෂාවෙන් ගත්තහම මේ පස්සනා කියන්නේ බලනවාට. පස්සනා කියන්නේ බලනවා කියන එකයි. දැන් අපිට ලෝකේ හැම දේවල් නිතරම පේනවා. ඒ පේන දේවල් බලනවා නම් ඒක තමයි පස්සනා. එතකොට විපස්සනා කියලා කියන්නේ පේන දේවල් වල තියෙන යථාර්ථය බලන්න මනස පුහුණු කරගන්නවා. ප්‍රඥාව අවදිමත් කරගන්නවා. ආන්න ඒක තමයි විපස්සනා භාවනාව කියලා කරන්නේ. අපිට සාමාන්‍ය දේවල් පේන්නේ ඇහැ මේ ඉන්ද්‍රියන් ඔස්සේ යමක් පේනකොට හැම දෙයක්ම පවතින දේවල් හැටියට නිත්‍ය දේවල් හැටියට පේනවා. ඒ වගේම සැප දේවල් හැටියට පේනවා. ඒ වගේ මේ දේවල් මම මාගේ මට අයිති දේවල් හැටියට පේනවා. ඒ වගේ මේවා බොහොම සුබ දේවල් හැටියට පේනවා. සාමාන්‍යයෙන් අපිට පේන ස්වභාවය. ඉතින් විපස්සනා භාවනාවෙන් කරන්නේ ඒ පේන දේවල් වල තියෙන ඇත්ත ස්වභාවය. දැන් අනිත්‍යයි නිත්‍යයි කියන එක ඒ පවතින දෙයක් නොවේ. අපිට පේන දේවල් වල නිත්‍යතාවය පෙවුනට එහෙම පවතින්නේ නැහැ. හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ වගේම සැපක් හැටියට පෙවුනට ඒ වගේ සැපක් නෙවෙයි තියෙන දුක. ඒ වගේම අපිට පාලනය කරන්න පුළුවන් දේවල් හැටියට පෙවුනට එහෙම පාලනය කරන්න පුළුවන් දේවල් ලෝකේ නැහැ. ඔක්කොම හේතු හට ගැනීමෙන් හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යන දේවල් තියෙනවා. ඉතින් මේ විදිහේ தත්වයක් තිබුණට සංසාරයේ පුරාම බලලා තියෙන්නේ අර යථා தත්වේ නෙවෙයි. ඇත්ත ස්වභාවය නෙවෙයි. ඇත්ත ස්වභාවය තමයි අනිත්‍ය. ඇත්ත ස්වභාවය තමයි දුක. ඇත්ත ස්වභාවය තමයි අනාත්ම. නමුත් සංසාරයේ දිහා පුරාම අපිට පෙනිලා තියෙන්නේ නිත්‍ය දේවල් හැටියට, සැප දේවල් හැටියට, ආත්ම දේවල් අපිට පාලනය කරන්න පුළුවන් දේවල් හැටියට තමයි අපි බලලා තියෙන්නේ. දැමුත් පේන්නේ ඒ විදිහට. ඉතින් විපස්සනා භාවනාවේදී කරන්නේ අන්න අර අනිත්‍ය දේවල් අනිත්‍ය හැටියට, ඒ වගේම දුක් උපදවන දේවල් දුකක් හැටියට, තමාට පාලනය කරන්න බැරි දේවල් තමාට පාලනය කරන්න බැරි දේවල් හැටියට අවබෝධ කරගන්න අන්න හිතේ තියෙන ප්‍රඥාව උපදවා ගන්නවා. ඒකයි මේ විපස්සනා භාවනාවෙන් පඤ්ඤා භාවීයති ප්‍රඥාව දියුණු කරනවා කියන්නේ. එතන ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න තමයි අන්න හිතේ තියෙන අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. අවිද්‍යා සහගත මනසක් තියෙන නිසා තමයි අර දුකක් ලෝකේ පැවතුනාට දුක්ඛේ සුඛ සංඤී දුක පිළිබඳව සුඛ සංඥාව. අවිද්‍යාව කියලා කියන්නේ දුක්ඛේ අඥානං, දුක පිළිබඳව නොදන්නාකමට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඊළඟට දුක හටගන්න හේතුව පිළිබඳවත් නොදන්නාකමට අවිද්‍යාව කියලා කියන්නේ. ඒ වගේම දුක්ඛ නිරෝධය පිළිබඳවත් නොදන්නාකමට අවිද්‍යාව කියලා කියන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව නොදන්නාකමට අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මේ විපස්සනා භාවනා කරන්න කරන්න මේ හිතේ තියෙන අර අවිද්‍යාව කියන එක ප්‍රහාණය වෙනවා. එතකොට මේ සමත භාවනා විපස්සනා භාවනා කිරීමෙන් සිද්ධ කරන්නේ ඒකයි. එතකොට මේ සමත භාවනා විපස්සනා භාවනා දෙක සමත භාවනාවෙන්ම භාවනාව පටන් ගන්න පුළුවන්. ඒකට කියන්නේ මොකද්ද? සමත පුබ්බංගම විපස්සනා කියලා. පළමුවෙන්ම සමත භාවනාව කරනවා. ඊට පස්සේ තමයි විපස්සනාවට හැරෙන්නේ. ඒකට කියනවා සමත පුබ්බංගම විපස්සනා කියලා. තව පුළුවන් විපස්සනා පුබ්බංගම සමත විපස්සනා භාවනාවෙන් පළමුවෙන් පටන් ගන්න. ඒකට කියනවා විපස්සනා පුබ්බංගම සමත කියලා. දෙක එකට කරනකොට කියනවා යෝගනද්ද කියලා. දෙක එකට කරනවා. එතකොට මේ සමත භාවනාවෙන්ම භාවනාව පටන්ගෙන යනකොට ටිකක් පහසුයි. ඒකට කියනවා සුඛාපටිපදා කියලා. ප්‍රතිපදාව සැපයි. හේතුව තමයි සමතේ වඩනකොට හිත සංසිඳනවා. එතකොට හිතේ තියෙන රාග, දේශ, මෝහ ඒ කෙලෙස් යටපත් වෙනවා. කෙලෙස් යටපත් වුනහම දිගින් දිගට භාවනාව පහසුවෙන් කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට කියනවා සුඛාපටිපදා කියලා. විපස්සනාවෙන්ම භාවනාව පටන් ගත්තාම ඒක දුක්ඛාපටිපදා. ප්‍රතිපදාව දුක් සහිතයි වෙනවා. මොකද වරින් වර අර රාග, දේශ, මෝහ ඒ නීවරණ ධර්ම ආදී පණ නැගෙනවා. එතකොට ඒවා යටපත් කරගෙන තමයි කරන්න ඕන. එහෙම නැත්නම් විපස්සනා කරනකොට නිතරම යථාර්ථය අවබෝධ වෙන භාවනාව පටන් ගන්න. එතකොට ඒවා අසුභ සංඥාව, මරණ සතිය, ආහාරයේ පිටකුල් සංඥාව, අනිත්‍ය සංඥා මේ වගේ දේවල් තමයි මේ විපස්සනාවට ගන්න. එතකොට ඒවා සාමාන්‍ය සුභ අරමුණු නෙවෙයි. ඒ නිසා මේ ඒ වගේ භාවනා මුල් කරගෙන තමයි විපස්සනා වඩන්නේ. ඒ නිසා සාමාන්‍ය විපස්සනාවෙන්ම භාවනාව පටන් ගන්නවට කියනවා දුක්ඛාපටිපදා කියලා. ප්‍රතිපදාව ටිකක් දුක් සහිතයි. එතන මේ සමත භාවනාවෙන් වඩනකොට සුඛාපටිපදා ප්‍රතිපදාව සැපයි. හැබැයි ඒ වුණාට හැමෝටම ප්‍රතිපදාව පහසු වුණාට අවබෝධය කියන එක ඉක්මනින් වෙන්නේ නැහැ. සමහර අය ඉක්මනින් අවබෝධ කරගන්න පිරිසක් ඉන්නවා, සමහර අය හැමීට. මොකද සමහර අයට ඉන්ද්‍රිය ධර්ම බොහොම හැමීට තමයි සමාධිය තිබුණට අනිත් ඒවා වැඩි. ඒකට මේ දුක්ඛාපටිපදා දඤ්ඤාවිඤ්ඤා කියලා කියන්නේ ප්‍රතිපදාව බොහොම පහසුයි අවබෝධේ හැමීට. ඊළඟට තව මේ කෙනෙකුට සමාධියත් හොඳට තියෙනවා, නුවණත් ඉක්මනට වැඩෙනවා. ඒකට තමයි සුඛාපටිපදා කිප්පාවිඤ්ඤා. ප්‍රතිපදාව බොහොම පහසුයි, අවබෝධයත් ඉතා ඉක්මනින්. සමහර අයට අර ප්‍රතිපදාව විතාම දුක් සහිතයි. ඒ වුණාට අවබෝධ වෙනවා ඉක්මනින්. ඒකට කියනවා දුක්ඛාපටිපදා කිප්පාවිඤ්ඤා. ප්‍රතිපදාවත් බොහොම දුස්සහිත වුණාට අවබෝධය ඉක්මන්, ප්‍රඥාව ඉක්මනින්ම පහළ වෙනවා. සමහර අයට ප්‍රතිපදාවත් දුකත් ඒ වගේම හිමිහිට තමයි අවබෝධයත් වෙන්නේ. ඉතින් මේ විදිහට මේ සමත විපස්සනා දෙකින්ම භාවනාව කියන එක දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් තමන්ට මුලින් පුරුදු කැමැති භාවනාවකින් භාවනාව පටන් ගන්න පුළුවන්. එතකොට මේ භාවනා කිරීමෙන් අපි කරන්නේ මොකද්ද? සිතේ සමාධියත් ප්‍රඥාවත් ඇති කර ගැනීම තමයි කරන්නේ. මේ දෙකම අපේ මනස තුල තමයි ඇති කර ගන්නට ඕනේ. එතකොට භාවනා කරනකොට අපි මනස පිළිබඳව හොඳ අවබෝධයකට පැමිණිලා තමයි භාවනා කරන්නට ඕන. භාවනා කරනකොට මනස පිළිබඳව යම් වැටහීමක් ඇති කරගන්නට ඕනි. එතකොට තමයි භාවනාව පහසුවෙන් කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් සමහර විට සාමාන්‍යයෙන් අපිට දැනෙන්නේ මනස මගේ කියලානේ නේද? මගේ හිත කියලා තමයි අපිට තේරෙන්නේ. දැන් මගේ හිත හින්දා අපි සාමාන්‍යයෙන් මගේ හිත අපි ඉක්මනට තැම්පත් කරගන්න අපි සාමාන්‍යයෙන් කැමති. නමුත් හිත මගේ කියලා ගත්තට හිත කියන්නේ හේතුඵල ධමයක් නිසා පවතින එකක්. ඒ නිසා මේ හේතුඵල ධමයක් නිසා පවතින හිත හේතු අනුව තමයි සකස් වෙන්නේ. ඒ නිසා ඒ අවබෝධය ඇති කරගෙන මේ හිත කියන්නේ හේතුඵල ධමයෙන් එකක්. හිතේ ස්වභාවය හඳුනාගෙන භාවනා කරන්න ඕනේ. නැත්නම් මගේ හිතනම් හිත දුවනකොට මොකද වෙන්නේ? කම්පාවට, පසුතැවීමට, පාවට ලක් වෙනවා. ඉති එනිසා හිත ඉස්සල්ල හඳුන ගණ්ඩෝල සාමාන්‍ය ලෝකයේ දෙයක් කරනකොට අපි හඳුන ගණ්ඩෝල මොකක්දමං කරන්න. තැම් භාවනා කරනකොටත් අපි හිත දියුණු කරන්න හිතේ සමාධි ප්‍රඥා ඇති කරන්නයි භාවනා කරන්න. එතට හිතේ හොඳට හඳුන ගණ්ඩෝනි හිතේ තියෙන ස්වභාවේ. දැම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිත ගැන කියනකොට පන්දනං චපලං චිත්තං දුරක්කං දුන්නිවාරයන්. පන්දනං කියලා කියන්නේ හිතේ ස්වභාවය මොකද්ද? සැලෙන ගතිය තමයි හිතේ ස්වභාවය. නිතරම හිත සැලෙනවා. හිත සැලෙන ස්වභාවය හිතේ තියෙනවා. ඊළඟට හිතේ ස්වභාවය තමයි චපලයි. කියන්නේ ඉස්ස ස්ථීර ස්වභාවයක තියෙන එකක් නෙවෙයි. ඉක්මනින්ම වෙනස් වෙනවා. දැන් අපි භාවනාවට ඉඳගෙන දැන් ඔන්න භාවනා අරමුණේ හිත පිහිටවන්න හදනවා. ටිකක් වෙලා යනකොට පිහිටනවද? නෑ. අන්න චපලයි කියන්නේ ඒක ස්ථිරත්වයක් නෑ. භාවනා කරන්න ආව කියලා එහෙම මතකයක් නෑ. ටිකක් වෙලා යනකොට අමතක වෙනවා. ඒකයි චපලයි. ඉක්මනින් තීරණේ වෙනස් කරගන්න. භාවනාවට ඉඳගත්තට පොඩි වෙලාවකින් හිත ඒ දේ වෙනස් කරලා මෙන්න වෙනත් දෙයකට ගිහිල්ලා. ඒකයි චපලයි කියලා කියන්නේ. හිතේ ස්වභාවයක පන්දනං චපලං චිත්තං දුරක්කං රකින්න බොහොම අපහසු එක. පහසුවෙන් රකින්න පුළුවන් එකක් නෙවෙයි. පහසුවෙන් රකින්න පුළුවන් එකක් නෙවෙයි හිත. දුරක්කං දුන්නිවාරයන් කියන්නේ වලක්වන්නත් බෑ. හිතේ එහෙම ඉක්මනින් වලක්වන්න පුළුවන් කමක් නැහැ. හිත ඉතා වේගවත් එකක්. ඒ නිසා එහෙම පහසියෙන් වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි. කාලයක් ශ්‍රමයක් දරලා තමයි කරන්න තියෙන්නේ. දුරක්කන් දුන්නිවාරය. ඒ වගේම බුදුරජාන් වහන්සේ හිත ගැන තව පෙන්නනවා. වාරිජෝව තලේකිත්තු ඕකමෝකත උබ්බතෝ පරිප්පන්දතිං චිත්තම් මාරදෙයම් පහතවේ. මේ හිත හරියට ගොඩට දැම්ම මාළුවෙක් වගේ කියන. මාළුවෙක් වතුරේ ඉන්නකොට පීන 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 යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. පීන පීන යනවා. දැන් මාළුවා ගොඩට දැම්මොත් මොකද වෙන්නේ? ගොඩට දැම්මොත් ඔන්න දඟලන්න පටන් ගන්නවා. ගොඩට දැම්මහම තමයි ඔන්න මාළුවා දඟලනවා දඟලනවා. එක විදිහට තප්පරයක්වත් ඉන්නේ නැහැ. වතුරේ ඉන්නකොට ප්‍රශ්නයක් නැහැ. පීන පීන ඉන්නවා. කෙරවරක් කරතු යන්න තියෙන හින්දා යනවා. හැබැයි ගොඩට දැම්මේ ගමන්ම මොහොතක්වත් එක විදිහට ඉන්න බෑ. පුළුවන් තරම් දඟලනවා. ආන් මේ වගේ කියන හිතත්. හිතත් මේ පංචකාමයෙන් අයින් කරලා හිත භාවනාවට ගත්තහම අන්න හිතත් අරන මාළුවා වගේ තමයි කියනවා. පුදුම විදිහට දඟලනවා. දැන් අපි හිත හිත ඉන්නකොට හිතේ ප්‍රශ්නයක් නැහැ නේද? ඔහේ ගලාගෙන යනවා. සිතවිල්ලෙන් සිතවිල්ලට ගලාගෙන යන ගතියක් තියෙනවා. දැන් භාවනාවට ගත්තහම තමයි හිතේ තියෙන්නේ දැඟලිලි. හිත ඒ තරමට එක අරමුණක තියන්නම බෑ. මාළුවා වගේ කියන්නේ ඒකයි. මාළුවා දඟලනවා වගේ හිතත් හරියට දඟලනවා. දැන් නිකං හිත හිත ඉන්නකොට එහෙම එකක් නැහැ. ඔහේ ගලාගෙන යනවා හිත. මාළුවා වතුරේ ඉන්නකොට පීන පීන යනවා වගේ හිතත් එහෙමයි. අරමුණෙන් අරමුණට පීන පීන යන ස්වභාවයක් තියෙනවා. ඉතින් මර භාවනාවට ගන්නකොට ටිකක් හිත දඟලනවා. ඉතින් අපි හඳුන ගන්න ඕනේ මේ ගොඩට දැම්ම මාළුවා වගේ. වතුරේ ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. ගොඩට දැම්මොත් ඒ වගේ හිතත් එහෙමයි. බාහිර අරමුණු තුල හිත බොහොම පහසුවෙන් යන ගතියක් තියෙනවා. භාවනාවට එනකොට එහෙම නැහැ. බොහොම හිත මේ දඟලනවා. ඉතින් ඒක හිතේ තියෙන ස්වභාවය. ඊළඟට සුනිද්දසං සුනිපුනං. මේ හිත කියන්නේ එහෙම ලේසියෙන් පේන එකක් නෙවෙයි. පේන එකක් නෙවෙයි හිත. පේන එකක් නම් ටිකක් තදින් අල්ල ගන්න පුළුවන්. හිත ඒ නිසා එහෙම පේන්නේ නැහැ. සුනිද්දසං සුනිපුනං කියන්නේ ඉක්මනින්ම පෙරලෙන එක. ඊළඟට තවත් හිතේ ස්වභාවය තමයි දුන්නිංගස්ස. හිතට එහෙම ලේසියෙන් නිග්‍රහ කරන්න බෑ. කියන්නේ නිග්‍රහ කරා කියලා එහෙම කලකිරෙන්නේ නෑ. දැන් හිත දුවනවා. නිග්‍රහ කරයි කියලා එහෙම කලකිරෙන්නේ නෑ හිත. දුන්නිංගස්ස කියන්නේ එහෙම නිග්‍රහ කරන්න පුළුවන් එකක් නෙවෙයි. නිග්‍රහ කරයි කියලා එහෙම කලකිරිලා ඉක්මනින් එන්නේ නෑ. හිතේ ස්වභාවයමයි. අපි භාවනා කරනකොට සමහරට ඉතාලම අනවශ්‍ය සිතිවිල්ලක් එනවා. දැන් ඒකට නිග්‍රහ කරලා හිතට ඇයි ඒ වගේ හිතන්නේ කියලා අපි නිග්‍රහ කරනවා. නිග්‍රහ කරලා භාවනාවට ගත්තා කියමුකෝ. ඒ වුණාට අර කරපු නිග්‍රහය වැඩි වෙලාවක් නැහැ. ආයෙ තර තැන්ටම ආයෙ යන්න පුළුවන්. ඒකයි හිතේ ස්වභාවය. ඒකයි දුන් නිග්‍රහස කියන්නේ මේ නිග්‍රහ කරන්න පුළුවන් එකක් නෙමෙයි. දේශි නිග්‍රහ කරයි කියලා එහෙම කලකිරෙන්නේ නැහැ. දුන් නිග්‍රහස ලහුනෝ කිය නිතා ඉක්මනින් පෙරලෙනවා. යත්ත කාම නිපාතිනෝ කැමති තැනට තමයි යන්නේ. දැන් සංසාරේ පුරා කැමති වෙලා තියෙන ඔහේ දේවල් හිතන්. ඔහේ අතීතයේ වෙච්ච දේවල් හිතන්දයි අනාගතේ කරන්න තියෙන දේවල් හිතන්දයි හිත හුරු වෙලා තියෙන. ඉතින් ඒකට තමයි දැන් සාමාන්‍යයෙන් හිත යන්නේ එකයි. කැමති තැනට යනවා. මේකයි. යත්ත කාම නිපාතිනෝ. ඒකයි කැමති තැනට තමයි හිත යන්නේ. ඊළඟට දුරංගමං ඒකචර මේ හිත බොහෝ දුර ගමන් යන එකක්. ඒ වගේම මේ හිතට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශරීරයක් නැතුව යන්න පුළුවන්. ශරීරය නැතුව ශරීරෙ මෙතන තියද්දි හිත යන්න පුළුවන් ඕන තැනක. අස්ශරීරං කියන්නේ ඒකයි. ශරීරයක් ඕනේ නැහැ හිතට තනියෙන් යන්න පුළුවන්. ඊළඟට ඒකචරං කියන්නේ තනියෙන් හැසිරෙනවා. කවුරුත් වෙන ඕනේ නැහැ හිතට. තනියෙන් ලෝකෙ වටේ ගියයි ලෝක වටේ ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒ විදිහට තමයි හිතේ තියෙන ස්වභාවය. ඊළඟට මේ වගේ ස්වභාවයක් තමයි මේ හිතේ තියෙන්නේ. මේක මේ එක්කෙනෙකු වේ දෙන්නෙකු වේ තියෙන එකක් නෙවෙයි. ලෝකයේ හිත කියලා යම් ආයත තියෙනවනම් ඒ හැම හිතකම මූලිකව තියෙන ස්වභාවයක්. ඉතින් එමුදු හිතක් තමයි ලෝකේ නුවණැති අය විවිධ විදිහේ උපක්‍රම කරලා මේ හිත දියුණු කරන්නේ. ඊතලයක් හදන වඩු බාසුන් නැහැ කෙනෙක් වලේ කියන බුදුරජාණන් වහන්සේ හිත හදන්න ඕනි. මේ ඊතලයක් හදන කෙනා හිමීට 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 එකපාර්ත කරන එකක් නෙවෙයි රත් කර කර ටික ටික ඊතලේ නමන. ආන් මේ වගේ මේ හිතත් ඒ වගේ හදන්න කියනවා. ඊළඟට මේ ඉතාමත්ම උපක්‍රමශීලීව ටිකෙන් ටික තමයි හිත හදන්න තියෙන්නේ. එකපාර්ත කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ විදිහට හිතේ ස්වභාවය හඳුනාගෙන භාවනාවේ යෙදෙනකොට බොහොම පහසුවෙන් කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට හිතේ ස්වභාවය තමයි පොඩි ළමයෙක් වගේ කියනවා. ගාමදාරකෝ වියගම් දරුවෙක් වගේ තමයි හිත. දැන් පොඩි කෙනාගේ ස්වභාවය අපි පොඩි කෙනෙක් හදනකොට හඳුනාගෙනයි හදන්නේ. පොඩි ළමයෙක් හදනවා නම් කෙනෙක් එයාගේ ස්වභාවය හඳුන ගන්නවා. පොඩි ළමයාගේ ප්‍රධාන ස්වභාවය මොකද්ද? තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ පොඩි ළමයි. ඒ වගේම එක අරමුණක පොඩි ළමයි ඉන්නෙත් නැහැ. එක දෙයක යොදවන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම පොඩි අය මේ හොඳ දේවල් වල යොදවන්නත් බෑ. අනවශ්‍ය දේවල් කරන්න තමයි කැමති. ඉතින් මේ පොඩි ළමයාගේ තියෙන ස්වභාවය. ඉතින් පොඩි ළමයි හදනකොට අපි හඳුනාගෙන හදන්නේ. පොඩි ළමයි තේරෙනවා කියලා හැදුවොත් එහෙම පුළුවන් හදන්නද? හදන්න පුළුවන්කම නැහැ. පොඩි ළමයි තේරෙනවා කියලා හැදුවොත් එහෙම හදන්න බෑ. දවසක්වත් බැරි වෙනවා. ඒ නිසා අපි පොඩි ළමයි හදනකොට අපි දන්නවා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති කෙනෙක් හැටියට හඳුනාගෙන තමයි අපි හදන්නේ. එතකොට අපි නිතරම පොඩි ළමයි හදනකොට උපක්‍රමශීලී වෙනවා. උපක්‍රමශීලීව තමයි පොඩි ළමයි හදන්නේ. ඉතින් හිත හදනකොටත් උපක්‍රමශීලී වෙන්නට ඕනි. උපක්‍රමශීලීව තමයි අන්න හිත හදන්න පුළුවන්. පොඩි ළමයි දැන් හොඳ දේට එයයි කැමති නැහැ. නිදා ගන්න කැමති නැහැ සමහරට. එයාට අත්‍යවශ්‍ය වුණත් එයා නිදා ගන්නෑ. කෑම අවශ්‍ය වුණත් කන්න කැමති නැහැ. ඉතින් අපි කරන්නේ උපක්‍රමශීලී වෙනවා. කෑම කනකොට වටපිටාවට අරන් ගිහිල්ලා කෑම කවනවා. එහෙම නැත්නම් කතාන්තර කිය කිය කෑම කවනවා. ඒ වගේම මේ නිදා ගන්න කොටත් එහෙමයි. නිදා ගන්න කියලා අනකරොත් එහෙම නිදා ගන්නෙ නැහැ. ඉතින් උපක්‍රමයක් කළා තමයි නින්දට යවන්නේ. ඉතින් ආන්නේ වගේ තමයි හිතත් භාවනා කරනකොට උපක්‍රමශීලීව භාවනාවේ යෙදවන්නට ඕනි. ඒකයි භාවනා කරනකොට ආනිසංස පෙන්න අන්න භාවනා ටික ටික කරන්නට ඕනි. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම හිත දැන් අර පොඩි ළමයා වගේ පොඩි ළමයෙක් අපි හදනකොට කම්පා වුණාය සැලුනාය කියලා පොඩි ළමයි හැදෙන්නේ නැහැ. ඇඬුවයි කියලා පොඩි ළමයි හැදෙන්නේත් නැහැ. ඉතින් හිතත් එහෙම තමයි භාවනා කරනකොට මේ හිත පිට යනවා දුවනවා කියලා ඇඬුවයි කියලා කම්පා වුණාය කියලා තර්ජනීය කරයි කියලා හිත හැදෙන්නේ නැහැ. උපක්‍රම කරොත් තමයි හිත හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තමයි මේ හිත බුදුරජාන් වහන්සේ මේගේ පෙන්නන්නේ කුළු හරකෙක් වගේ පෙන්නන්නේ. දැන් හරකෙක් පාලනේ නිකන් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ හරකෙකුට. ඒ නිසා නිතරම හරකෙකුට ගොපල්ලෙක් ඉන්නවා. ඈ හරක පාලනය කරන්න ගොපල්ලෙක් ඉන්නවා. ඒ ගොපල්ලා තමයි හරකව පාලනය කරන්නේ. මොකද හරකට තනියෙන් ජීවත් වෙන්න බෑ. ස්වෛරීව ජීවත් වෙන්න බෑ. දැන් හරකෙක් නීර කරයි යන ගොපල්ලා හරකේ කරයි යනකොට හරකගේ ස්වභාවය තමයි නීර යනකොට දෙපැත්තේ තියෙන ගොයමට හොම්බදා. ඉතින් ගොපල්ලා මොකද කරන්නේ? කෙවිතක් කරන් ගහලා මතක් කරලා දෙනවා ගොයන් කන්න තහනම් කියලා. ගොයන් කන්න ඕන එකක් නෙවෙයි, තනකොළ කනවා මිසක් ගොයන් කන්න බෑ. නමුත් හරකා හිතන්නේ ගොයන් කෑවොත් තමයි හරි. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? ගොපල්ලා මතක් කරලා දෙනවා ඒක වැරද්දක් කියලා. නමුත් කෙවිතේ සැර තියෙනකම් විතරයි ඒක මතක. ආයෙත් ටිකක් වෙලා යනකොට ආයෙත් හොම්බ දානවා. ආයෙත් ගොපල්ලා මොකද කරන්නේ? ආයෙත් මතක් කරලා දෙනවා. ඒතර ගොපල්ලාගේ කාර්යභාරය මොකද්ද? කොච්චර හොම්බ දැම්මත් කෙවිතෙන් ගහලා මතක් කරලා දෙන එක තමයි කාර්යභාරය. ඉතින් හැමදාම ඒක කරනවා. සමාහට මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් අරන් ගියත් හැමදාම වරද කරනවා. නමුත් ගොපල්ලා ඒකට කම්පා වෙන්න සැලෙන්නේ යන්නේ නැහැ. එයා දන්නවා කොච්චර හොම්බ දැම්මත් මම ගහලා අන්න මේ මතක් කරලා දෙනවා. ඉතින් භාවනා කරනකොටත් ඒ විදිහයි. භාවනා කරනකොටත් තනියෙන් හිතට භාවනා කරන්න බෑ. ආරක්ෂකයෙක් ඕනි. ආරක්ෂකයෙක් දාගෙන තමයි භාවනා කරන්න ඕනි. ඒක තමයි සිහිය. දැන් සාමාන්‍යයෙන් හිත භාවනා කරන්න ගියාට ඒකයි මතක නෑ. ටිකක් වෙලා එනකොට ඕන පරණ දේවල් වලට ආයෙ හිත දුවනවා. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? සිහිය පිහිටුවාගෙන ඒකේ ආදීන පෙන්ල භාවනාවට ගන්න ඕනි. එතන හිතේ ස්වභාවය ඒක. ඉතින් අර ගොපල්ලා දන්නෝනේ හරකගේ ස්වභාවය තමයි නිතරම හොම්බ දාන එක ගොයමට. හිතත් එහෙම තමයි. ඉතින් ඒක අතීතයට හොම්බ දානවා නැත්නම් අනාගතයට හොම්බ දානවා. ඉතින් සිහියෙන් පුළුවන් තරම් දාන වාරයක් පාසා ගගහ ගණ්ඩයි තියෙන්නේ. ඉතින් ගොපල්ලා අර කම්පා වෙන්න සැලෙන්නේ නැහැ. දන්නවා මේ හරකට තේරෙන්නේ නැති හින්දායි මම පිටිපස්සෙ ඉන්න ඕන. ඒ වගේ තමයි භාවනා කරනකොටත් හිතට එහෙම අවබෝධයක් නැහැ. ඒකයි මේ වැරද්ද කරන්නේ. ඉතින් ඒ නිසා සිහිය පිටුවාගෙන ඒකයි කොච්චර ගියත් කමන්නේ යන්න මේ තමන්ට තියෙන්නේ ආය ආයි භාවනා අරමුණටම හිත ගන්න. එතකොට තමයි කාලයක් යනකොට හිත හුරු වෙනවා භාවනාවට. මොකද කම්පා වුණාය සැලුණාය කියලා හිත හදාගන්න පුළුවන් කමක් නැහැ. එහෙම හැදෙන්නේ නැහැ. එතකොට මේ විදිහට හිතේ ස්වභාවය හඳුනාගෙන මේ සමත විපස්සනා වශයෙන් භාවනාව දියුණු කරන්න පුළුවන්කම ලැබෙනවා. සමත විපස්සනා වශයෙන් දියුණු කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට සමත භාවනා කරනකොට අපි මොන සමත භාවනා අරමුණක් ගන්නට පුළුවන්? අපි ගත්තොත් එහෙම දැන් ආනාපාන සති භාවනාව කරනවා නම් ඒක සමත වශයෙන් වඩන්න පුළුවන්. එතකොට මේ ආනාපාන සති භාවනාව කායානුපස්සනාවට අයිති භාවනාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා භාවනාවක් කරනකොට කරුණු තුනක් මුල් කරගෙන තමයි භාවනා කරන්නට ඕන. පළවෙනි එක තමයි උන්වහන්සේ දේශනා කරනවා කායේ කායානුපස්සී විහෙරති. කායේ ස්වභාවයේ බලමින් වාසය කරනවා. කොහොමද? ආතාපි කෙලෙස් තවන වීරිය තියෙන්නට ඕනි. සම්පජානෝ හොඳ නුවණ තියෙන්නට ඕනි. සතිමා සිහියෙන් වෙන්න ඕනි. එතකොට භාවනා කරනකොට හොඳට මේ වීරියත් සිහියත් නුවණත් කියන තුන උපයෝගී කරගෙන තමයි භාවනා කරන්නට ඕනි. එහෙම කරොත් තමයි භාවනාව හරියට දිගින් දිගට කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය තියෙන්නට ඕන. දැන් හිතේ ස්වභාවය තමයි අර කැමැති කැමැති අරමුණු වලට යන එක. ඉතින් ඒ භාවනාවට හිත රුචි නැහැ. හිත කැමැති සාමාන්‍ය දේවල් හිතන්නේ. ඒ නිසා තමයි අර ආතාපි කියන්නේ එක කෙලෙස් තවන වීරිය තියෙන්නට ඕන. ඒතර මේ වීරිය ඇති වෙන්නේ සාමාන්‍යයෙන් වටිනාකම දැක්කහම. වටිනාකම දැක්කහම තමයි වීරිය ඇති වෙන්නේ. අර සතර සම්‍යප්පදම් වීරියතින් අකුසල් ගැන කියනකන උපන්නානං අකුසලානං ධම්මානං පහානාය. උපං අකුසල් ප්‍රහාණය කරන්න නම් තංජංජනීති කැමැත් ඇති වෙන්න ඕනි කියනවා. කැමැත් ඇති වෙන්න ඕනි අන්න උපං අකුසල් ප්‍රහාණය කරන්න. ඊළඟට කුසලයක් ගත්තත් එමයි උප්පන්නානං කුසලානං ධම්මානං තිති උපං කුසලේ පවත් ගන්න. දැන් භාවනාව කියන්නේ අපි උපදවා ගන්න දැන් කුසලයක්. හැබැයි තියාගන්න බෑ. තිති කියන්නේ තියෙන්නේ. අසම්මෝහ කියන්නේ අපිට අමතක වෙනවා. ඈ බියෝ භාවය කියන්නේ ඒක වැඩි දියුණු වෙන්නේ නැහැ. එහෙනම් උපං කුසලයේ දිගි දෙකට තියාගන්නට නම් අමතක නොවෙන්නට නම් ඡන්දය තියෙන්න ඕනේ. ආන්න ඒකයි භාවනා කරනකොට මුල් අවස්ථාවේදී හොඳට ආනිසංස දකින්න ඕනි. භාවනාවේ තියෙන ආනිසංස වටිනාකම හොඳට දකින්නට ඕනි. එතකොට හිත රුචි රුචි වුණාම කරගෙන යන්න පුළුවන්. දැන් වීරිය නැතිවලා මේ තීන මිද්දෙටපත් වෙන්නේ ඇයි? රුචිය නැති වුණාම. රුචිය නැති වුණාම තමයි තීන මිද්දෙටපත් වෙන්නේ හිත. ඉතින් ඒ නිසා මේ භාවනාවේ වටිනාකම හොඳට සිහි කරන්න ඕනේ. එතකොට හිතට කැමැති. එතකොට කැමැති. ඒ නිසා භාවනා කරනකොට හොඳට වටිනාකම සිහි කර කර භාවනා කරන්න. එතකොට තීන මිද්දට හිතපත් වෙන්නේ. මොකද හිතට බොහොම අර වටිනාකම සිහි කරනකොට පොඩි කැමැත්තක් ඇති වෙනවා. වීරිය ඇති වෙනවා. ඒ වගේම ආනිසංස දකිනකොට සිහියත් ඇති වෙනවා. වීරිය සිහිය නුවණ ඔක්කොම ඇති වෙනවා ආනිසංස සලකනකොට. දැන් යමක වටිනාකම සලකනකොට තමයි ඒකේ වටිනාකම තේරෙන්නේ. වටිනාකම සලකනකොට තමයි ඒක මතක හිටින්නේ. ඉතින් ඒ නිසා භාවනා කරනකොට ආනිසංස පොඩ්ඩක් සිහි කර කර කරන්නට ඕනි. එතකොට තමයි ටික අර හිතේ දුවන ගතිය නැති කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්තම් හිතට ඉඩ දුන්නොත් මොකද වෙන්නේ? එක්කෝ හිත කාමච්ඡන්දේ කරා යනවා. එහෙම නැත්තම් ව්‍යාපාදේ කරා යනවා. එහෙම නැත්තම් තීන මිද්ද කරා යනවා. එහෙම නැත්තම් උද්දච්ච කුක්කුච්චයටපත් නැහිත විසිරෙනවා. විවිධ දේවල් හිත ඊට පස්සේ කම්පාවටපත් වෙනවා, තැවෙනවා. තැවෙන්න තව තවත් හිත විසිරිලා යනවා. එහෙම නැත්තම් විචිකිච්ඡාවටපත් වෙනවා. අනේ මං කරන භාවනාව හරියට දන්නේ නැහැ. හරියට කෙරෙනවාද දන්නෙත් නැහැ. මට කැළපෙන කමටහනක් දන්නෙත් නැහැ කියලා සැක ඇති වෙනවා. සැක ඇති වෙනකොට හිත දියුණු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා භාවනා කරනකොට මේ හොඳට සිහිය පිහිටුවාගෙන අර භාවනාවේ තියෙන ආනිසංස හොඳට හිතන්නට ඕන. ආනිසංස හොඳට හිතලා තමයි භාවනාව පටන් ගන්නට ඕනි. ඒ අර මං උදෙත් කියපු ආකාරයට ඉස්සෙල්ලාම භාවනා කරනකොට ඉන්න ඉරියව්වට හොඳට සිහිය පිහිටුව ගන්නවා. දැන් මම මේ ඉඳගෙන ඉන්නේ කියලා හොඳට සිහි කරනවා. හොඳට සිහි කරලා ඊට පස්සේ දැන් මම මේ ඉඳගත්තේ භාවනාවට කියලා ඉඳගෙන සිහි කරන. දැන් මම මේ ඉඳගත්තේ භාවනා කරන්න. නැත්තම් අමතක වෙනවා ටිකක් වෙලා යනකොට. ඊට පස්සේ භාවනාවේ තියෙන ආනිසංස හිතන මේ භාවනා කිරීමෙන් මට බොහොම සිතක් වෙනවා, සාන්තියක්, සැනසෙල්ලක් ඇති වෙනවා. ජීවිතයේ තියෙන දුක් පීඩා නැති වෙලා ජීවිතයට පුදුම සිතක් සාන්තියක් ඇති වෙනවා. Tamanṭa වැටහෙන විදියට භාවනාවේ ආනිසංස හොඳට හිතට දැනෙන විදියට සිහි කරන්න ඕනේ. ඒ කරලා ඒ නිසා මම හොඳ සිහියෙන් හොඳ කල්පනාවෙන් භාවනා කරනවා කියලා මේ භාවනාවේ හිත පිහිටුවා ගන්නට ඕනේ. ඒ භාවනාවේ හිත පිහිටුවා ගත්තාම මේ තමයි අන්න මේ ටික ටික කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ හොඳට සිහිය පිහිටුවාගෙන මම හොඳ සිහියෙන් කල්පනාවෙන් මේ භාවනාව කරනවා කියලා ආනාපාන සති වඩනවා නම් හොඳට ආස්වාස් පාස්වාස් පිළිබඳව සිහිය පිහිටුව ගන්න. දැන් ආස්වාස් පාස්වාස් කරනකොට ගොඩාක් හිතන්න දෙයක් නෑ. මොකද මේ හැම වෙලේම හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. අමුතුවෙන් කරන්න මුකුත් නෑ. අපිට තියෙන්නේ ඇතුල් වෙන පිට වෙන හුස්ම පිළිබඳව සිහියෙන් ඉන්න විතරයි. ඒක හැම වෙලේම උපන්දායින්ද වෙන දෙයක්. ඒක අමුතුවෙන් කරන්න දෙයක් නෑ. අපිට තියෙන සිහියෙන් ඉඳයි. බුදුරජාන් වහන්සේ කියන සෝ සතෝ වාස්ස සති සතෝ පස්ස සති. හිතම සිහිය ඇතුව හුස්ම ගන්නවා, සිහිය ඇතුව හුස්ම හෙලනවා. එතකොට සිහිය ඇතුව හුස්ම ගන්නකොටත් සිහිය ඇතුව හුස්ම හෙලනකොටත් හිත ටික ටික හිත මොකද වෙන්නේ? තැම්පත් වෙනවා. ඉතින් ඒ නිසා මූලික පියවර වශයෙන් කරන්න තියෙන හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා හොඳට සිහි කරනවා. පිට වෙනකොට සිහි පිට වෙනවා කියලා සිහි කරනවා. එතකොට සමත වශයෙන් කරනකොට අපිට තියෙන්නේ හුස්ම පිළිබඳව අර සිහියෙන් ඉන්න. එතට කාලයක් හොඳට කරන්න 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 මොකද දෙන්න අර හොඳට හුස්ම ඇතුල්ලනට ඇතුල්ලෙනවා පිට වෙනකොට පිට වෙනවා කියලා සිහි කරන්න පුළුවන්. එතකොට හිතේ ඒ සිහි කිරීම කාලයක් කරන යනකොට નિરાයාසයෙන් වෙනවා. උත්සාහයෙන් තොරව කරන්න. ඒකට තමයි විතක්ක කියලා කියන්නේ. විතක්ක කියලා කියන්නේ ඒකයි හිත ඒ අරමුණේම පවත්වන්න පුළුවන් විදිහට හිත හැසිරෙනවා. හිත පවතිනෝ ඒ අරමුණම සීක හුස්ම ඇතුල්ලනට ඇතුල්ලෙනවා පිට වෙනකොට පිට වෙනවා ඒ විදිහට පුළුවන්. විතක්ක විචාර කියන්නේ වෙනත් බාහිර තැනක හිත යන්නේ නැහැ. ඒකෙම හිත පවතිනවා. ඊට පස්සේ හිත දැන් පිට යන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති විතක්ක විචාර ප්‍රීති. ඊළඟට සුඛ කියන්නේ කායිකවත් මානසිකවත් ලෝකෝ සැපයක් ඇති වෙන. සුඛ ඒකාග්‍රතාව කියන්නේ එකඟ බව ඇති වෙනවා. ඉතින් එතකොට තමයි යන්න මේ භාවනා කරනකොට ඒ විදිහට වෙනකොට ඒක තමයි පළවෙනි සමාධි අංග පිහිටන. ඒ සමත වශයෙන් කරනකොට. එතකොට අපිට අර විදිහට මේ මූලින් තියෙන්නේ බොහොම පොඩ්ඩක් කරලා හිත දුවන අය අර විදිහේ ආනිසංස බල බල පොඩ පොඩ තමයි කරන්න ඕනේ. එතකොට පොඩ්ඩක් කරපුවාම අන්න ඒක හරියට කරනවා. ඊට පස්සේ ආයෙ සිහිය පිටුවාගෙන කරනවා. ඊට පස්සේ සිහිය පිටුවාගෙන ආනිසංස හිතලා ඒ නිසා මම හොඳ සිහි කල්පනාවෙන් භාවනා කරනවා කියලා ආයෙත් පියවරක් කරනවා. ඒකල ආයෙත් අර විදිහට සිහිය පිටුව. ඒතකොට තමයි මේ වෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? ගොඩාක් තීන මිද්දෙට එහෙම නැත්තම් වෙනත් අරමුණු වලට හිත විසිරලා යනවා. උද්දච්චයට හිතපත් වෙනවා. එහෙම නැත්තම් කාමච්ඡන්දයටපත් වෙනවා. ව්‍යාපාදයටපත් වෙනවා. අර විදිහ කරනකොට යන්න විදිහක් නැහැ හිතට. පොඩ්ඩක් කරනවා. ආයෙත් සිහිය පිටුව ගන්න. එතකොට මොකද? ඒකයි. එතකොට තමයි ආතාපි කියන්නේ ඒකයි. කෙලෙස් වලින් හිත තවනවා. ඈ ඒවට යන්න දෙන්නේ නැහැ. ඒකයි ආතාපි සම්පජානෝ සතිමා කියන්නේ. ඒකල හොඳ සිහිය උපදව ගන්නවා. හොඳට ඊළඟට මේ නුවණ උපදව ගන්නවා. මේ සිහිය නුවණ උපදවාගෙන භාවනාවේ යෙදෙනවා. එතකොට ටික ටික කරන්න පුළුවන්. ගොඩාක් එක දිගට කරන්න කියලා හිත ඇතෑරියොත් කරගන්න බැරි වෙනවා. ඉතින් මේ විදිහට පොඩ පොඩ කරන්න පුහුණු වෙන්න. එතකොට ඒ විදිහට ආනාපාන සතිය වඩන අයට පුළුවන්. එහෙම නැත්නම් බුදුගුණ මූලිකව වඩන්නත් පුළුවන්. බුදුගුණ භාවනා කරන්නත් පුළුවන්. බුදුගුණ භාවනා කරනකොට ඉතිපිසෝ ගාතාවම සිහි කරන්න පුළුවන්. හැබැයි සිහි කරනකොට හොඳට ඒ බුදුගුණ අපිට හොඳට සිහියට නැගෙන්න ඕන. අරහං කියනකොට බුදුරජාණන් වහන්සේ නිකිලස් කෙනෙක් කියන එක හිතට එන්න ඕන. සම්මා සම්බුද්ධෝ කියනකොට උන්වහන්සේ කාගෙන්වත් උපදේශයකින් තොරව ධර්මය අවබෝධ කරගත්තා කියන අර්ථය එන්න ඕන. ඊළඟට විජ්ජාචරණ සම්පන්න කියනකොට ගුණනුවණින් යුක්ත කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ ගුණනුවණින් යුක්ත කෙනෙක්. ඊළඟට සුගත කියනකොට උන්වහන්සේ රාග දේශ මෝහ නැති කළ නිවනටපත් උනා. ඈ සුගත ගත කියන්නේ ගියා කියන එකයි. සුගත කියන්නේ ඒක. ඈ ඊළඟට විද්‍යා මේ ලෝක විදූ කියනකොට ලෝකෙ හැමදේම බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්ත. ඒ අර්ථය තමයි හිතට එන්න ඕන. ඊළඟට අනුත්තර පුරිස ධම්මසාරති. ඈ දමනේ කළ යුතු පුජ්‍යලයන් මනාකොට බුදුරජාණන් වහන්සේ දමනේ කරා. ඊළඟට සත්තා දේව මනුස්සානං දෙවියන්ට මනුස්සයන්ට බුදුරජාණන් වහන්සේ අනුශාසකේ. ඊළඟට බුද්ධෝ අවබෝධ කරගත යුතු ධර්ම අන් අයට අවබෝධය පිණිස දහම් දෙසුවා. භගවා කියන්නේ භාග්‍යතුන් වහන්සේ භාග්‍යවන්තයි. මේ විදිහට එකින් එක සිහි කරනකොට හොඳට අර්ථ තමයි නුවණින් දකින්න ඕනේ. අර්ථ දකින්න විදිහට තමයි අර සිහි කරන්නට ඕනේ. හිතේ තියෙන වේගයට නැතුව බොහොම අර්ථ පේන විදිහට. එතකොට තමයි ප්‍රීතිය ඇති වෙන්නේ. එතකොට තමයි සද්ධාව ඇති වෙන්නේ. බුදුගුණ භාවනා කරනකොට සද්ධාව වැඩෙනවා. එතකොට සද්ධාව දිනු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර හොඳට අර්ථ මිනිහි වෙන විදිහට තමයි බුදුගුණ සිහි කරන්න ඕනේ. එහෙම නැතුව හිතේ වේගයට අරහං ඉතිපිසෝ භගව අරහං සම්මා සම්බුද්ධෝ කියලා එහෙම සිහි කරන්නේ නැතුව හොඳට අරහං කියනකොට අර අර්ථය හොඳට එන්න ඕන. සම්මා සම්බුද්ධෝ විරාමයක් දිදී හොඳට අර්ථය තමන්ගේ හිතට දැනෙන විදියට. ඒකල අවසානයේ මම මේ බුදුරජාන් වහන්සේ ගුණ සිහි කරේ. බුදු ගුණ අනන්තයි කියලා කීපතාව සිහි කරලා ආයෙත් ඒ නිසා මම හොඳ සිහියෙන් කල්පනාවේ මේ බුදු ගුණේම හිත පවත්වනවා කියලා අර විදියට ගුණ නවය ආයත් සීකර. ඊළඟට හිත ගොඩාත්දුවන ඕනං අර විදියට ආනිසංස හිත හිත කරන්න පුළුවන්කම ලැබෙන. ඒ විදිහට බුදුගුණ භාවනාව දියුණු කරන්නත් පුළුවන්. ඊළඟට ඒවා සමත භාවනාවට අයිති කොටස්. මෛත්‍රී වඩන්නත් පුළුවන්. ඊළඟට විපස්සනා භාවනාව වශයෙන් වඩනවා නම් විපස්සනා භාවනාව ගොඩාක් තියෙනවා. විපස්සනා භාවනාවෙන් කරන්නේ මොකද්ද? ප්‍රඥාව දියුණු කරගන්නනේ නේද? දැන් කිව්වේ ප්‍රඥාව දියුණු වෙනවා විපස්සනා භාවනා කිරීමෙන්. එතකොට විපස්සනා භාවනා කරනකොට ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද ධර්ම තමයි නුවණින් විමසලා බලන්නේ. දැන් මේ ජීවිතේ අපිට එකක් හැටියට පේනවා, නිතරම පවතින දෙයක් හැටියට පේනවා. ඒක තමයි නිත්‍ය දේවල් හැටියට පේනවා. මේක සැපක් හැටියටමයි පේන්නේ. මේක මමේ මාගේ මටයිති කියන දෙයක් හැටියට පේන. විපස්සනා භාවනා කරනකොට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ වෙන්නයි කරන්නේ. එතකොට මේ හේතුඵල ධම වශයෙන් බලනවා. මේ ජීවිතේ හේතු නිසා හටගත්ත දෙයක් හැටියට බලන්න පුළුවන්. එහෙම නැත්නම් පංචපාදානස්කන්ධේම අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහෙන විදිහට භාවනා කරන්න පුළුවන්. එතකොට තියෙන්නේ ඒකේ අර ආදීනව පැත්ත මෙනෙහි කරන්න. රූපේ අවබෝධ කරගන්න රූපේ ආදීනව සිහි කරන්නට ඕනේ. ඒකයි අනිත්‍ය සංඥාවේදී එහෙම පෙන්වන්නේ. රූපං අනිච්ඡං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඤ්ඤාණං අනිච්ඡං ඉති මේසු පංචපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා. අනිච්ච සංඥා වර්ණකේන අර පංචපාදානස්කන්ධය පිළිබඳව යම් අවබෝධයක් තියෙන්න ඕන. රූපය කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ මොකද්ද? ඒ වගේ දන්න කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා. ඒතර එයා භාවනා කරනකොට අර විදියටම සිහිය පිටුවාගෙන රූපය කියනකොට මේ සතර මහා ධාතුන් හටගත්තු රූපේ මනසට අරමුණු කරගන්න ඕන. අනිත්‍යයි කියලා සිහි කරනකොට මේක වෙනස් වෙන දෙයක් කියන අර්ථය හිතට ඇති කරගන්න ඕන. ඉතින් මේ විදිහට පහම දිනු කරන්න පුළුවන්. ආයයි මුල ඉඳලාම. එතකොට මේ රූපේ ආදීනව තමයි බලන්නේ. ආදීනව තමයි රූපේ වෙනස් වෙලා යනවා. ඉතින් මේ විදිහට විපස්සනා කරන්න රූපය නිත්‍යයි කියන අදහස නැති වෙනවා. ඒ වගේම රූපේ සැපයි නම් සැපයි කියන අදහස නැති වෙලා යනවා. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහෙනවා. මේ විදිහට අනිත්‍ය සංඥා වඩන්න පුළුවන්. ඊළඟට දැන් ආනාපාන සතිය වඩන අයටම විපස්සනාවට හැරෙන්න පුළුවන්. ඒ තමයි දැන් සතිපට්ඨානෙ තියෙනවනේ. තමන්ගේ ආස්වාස පාස්වාස පිළිබඳව බලනවා, අනුන්ගේ බලනවා, ඊට පස්සේ තමන්ගේ අනුන්ගේ දෙගොල්ලෝගෙම බලනවා. ඊට පස්සේ කියනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය ධම්මානුපස්සීවා කියන්නේ කයේ හට ගැනීම බලමින් වාසය කරනවා. ඒ තමයි අන්න විපස්සනාවට හැරෙන්නේ. දැන් මේ කය නිත්‍ය දෙයක් හැටියට, ඒ වගේම මේ සැපක් හැටියට, මමේ මාගේ මට අයිති දෙයක් හැටියට තමයි අපිට මතකයේ තියෙන්නේ, සිහියේ තියෙන්නේ. නිතරම මගේ කය කියන එක තමයි තියෙන්නේ. ඊළඟට මේක පවතින දෙයක් හැටියටමයි පේන්නේ. වෙනස් වෙන දෙයක් හැටියට පේන්නේ නැහැ. ඒ වගේම මේක සකස් වෙච්ච දෙයක් හැටියට පේන්නේ නැහැ. හැදිච්ච දෙයක් හැටියට පේන්නේ නැහැ. දැන් ඒකයි ආස්වාස පාස්වාස සිහිය පිටුවක්. ඊට පස්සේ එතන හොඳට හිත තැම්පත් වුණාට පස්සේ හොඳට සිහිය පිටුව ගන්න මේ ආස්වාස පාස්වාස සහිත කය දැන් මොකක් නිසාද හටගත්නේ කියලා විමසන. ඒ විමසනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මේ කය කියන්නේ ආහාර සමුදය. ආහාර හට ගැනීමෙන් තමයි කය හටගන්නේ. ආහාර හට ගැනීමෙන් මේ කය හටගන්නේ. ආහාර කීයක් තියෙනවද? ආහාර හතරක් තියෙනවා. මොකද්ද? කබලින්කා ආර පස්ස මනෝ සංචේතන විඥාන. කබලින්කා ආහාර පස්ස ආහාර මනෝ සංචේතන විඥාන කියලා ආහාර හතරක් තියෙනවා. මේ ආහාර හතර නිසා තමයි කය පවතින්නේ. ඉතින් ආන්න ඒක අවබෝධ කරගන්න අන්න පුළුවන්කම ලැබෙනවා. මේ ආහාර නිසා තමයි මේ කය හටගත්තේ කියලා සිහි කරනකොට. එතකොට කාලය පුරුදු කරන්න 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 මොකද වෙන්නේ? හොඳට සිහිය පිහිටනවා. මොකද්ද මේ කය කියන්නේ? හේතු නිසා පවතින එකක් කියන එක. හේතු නිසා. කියන්නේ ආහාර පැවතුනොත් තමයි කය පවතින්නේ. ආහාර හටගත්තොත් තමයි කය හටගන්නේ. දැන් අපිට එකක් හැටියෙන්න පේන්නේ. නමුත් මේ භාවනා කරනකොට දන්නවා මේ ආහාර පැවතුනොත් තමයි කය පවතින්නේ. දැන් අපේ කයට කන බොන ආහාර නැතුනොත් එහෙම කය පවතිනවද? නැන්නේ නේද? කන ආහාර නැති කරනවා. එතන මගේ කය කියලා පවතින්නේ නැහැ නේද? මගේ කය කියලා කෑම නැතුව පවත්තන්න බෑ. කෑම කෑවොත් තමයි කය පවතින්නේ. ඒකයි කබලින්ක ආහාර ආහාරය නිසා තමයි කය පවතින්නේ. ඊළඟට පස් ආහාරය කියන්නේ ස්පර්ශ වෙන්න ඕනි කයට යමක් දැනගන්න. දැන් මගේ කය කියලා දැනෙන්නේ නැහැ. යමක් ස්පර්ශ වුණොත් තමයි දැනෙන්නේ. ඊළඟට මනෝ සංචේතන කියන්නේ චේතනා පහළ වෙන්න ඕනි කය කියාත්මක වෙන්නේ. දැන් අත්පාවතුන්ද චේතනා පහළ වෙන්න. චේතනා පහළ වෙන්නේ නැත්නම් අත්පා කියාත්ම කරන්නත් බෑ. මගේ කය කියලා දැන් ඉන්නවා. එහෙම පුළුවන් මේවා කරන්න බෑ. චේතනාවක් පහළ කරන්න ඕනි. චේතනා පහළ වුණොත් තමයි මේ අත්පාදී ක්‍රියාත්මක කරන්නේ. එතකොට හේතු නිසා තමයි හටගන්නේ. ඊළඟට විඥාන ආහාරයෙන් තමයි කය ක්‍රියාත්මක වෙන්නේ. දැන් විඥානේ නැතුනොත් එහෙම මොකද වෙන්නේ? මේක දරකඩක් වගේ බුදුරයන් වහන්සේ කියනවා. අන්න මහ පොළොවේ පස් බවට පත් වෙලා යනවා. එතකොට මගේ නම් එහෙම වෙන්නේ නැහැ නේද? අන්න හේතුවත් නැති වුණොත් නැති වෙලා යනවා. එතකොට අර මේ විපස්සනා කරනකොට ඒකයි මේකේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න. ඒකයි මේ කය කියන්නේ ආහාර නිසා පවතින එකක් කියන අවබෝධයට අන්න භාවනා කරනවා. එතකොට ඒ භාවනා කරනකොට හොඳට සිහි කරගෙන තියෙන මේ කය කියන්නේ ආහාර හට ගැනීමමයි හටගත්තේ. ඒකම නැවත 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 සිහි කරනවා. එතකොට තමයි අභ්‍යන්තරික සිහිය උපදිනවා. මේ කය කියන්නේ ආහාර නිසා හටගත් එකක්. ඊළඟට වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේකේ නැතිවීම පැත්ත බලනවා. ආහාර නැතිවීමෙන් තමයි කය නැතිවෙන්නේ. ආහාර නැතුනොත් මේ කය නැති වෙලා යනවා. ඒතොට අන්න ආහාර නැතිවීමෙන් මේ කය නැති වෙනවා කියලා නැතිවීම බලනවා. ඊළඟට මේ දෙක එකට බලනවා. ආහාර හට ගැනීමෙන් කය හට ගන්නවා. ආහාර නැතිවීමෙන් කය නැති වෙලා යනවා. ඊළඟට මේ විදිහට කාලයක් කරගෙන යනකොට මොකද වෙන්නේ? අන්න අත්ති කායෝතිවා පනස්ස සතිපච්චපට්ඨිතා හෝති. එයාට හොඳ සිහියක් පිටනවා. මොකද්ද සිහිය? මේ කය කියන්නේ හේතු නිසා හටගත් එකක් කියලා. අන්න මේ හේතු නිසා හටගත් කයක් හැටියට එයාට අවබෝධ වෙනවා. එතකොට ආහාර හට ගැනීමෙන් කය හටගන්නේ, ආහාර නැතිවීමෙන් නැති වෙලා යනවා. ඒකයි අත්තිකායෝතිවා පනස සතිපච්චපට්ඨිතා හොති යාවදේව. තව තවත් ඥානමත්තාය නුවණ වැඩීම පිණිස, පතිස්සතිමත්තාය සිහිය වැඩීම පිණිස අනිසිතෝච විහෙරති. කය හා සම්බන්ධ ඇසුරක් නැහැ. මමයේ, මාගේ, මටයි තී කියලා දැන් අපි ඇසුරක් පවත්වනවා. මගේ කය නිත්‍යයි, සුඛයි, ආත්මයි. ඒ විදිහෙත් කය හා සම්බන්ධ ඇසුරක් තියෙනවා. ඒතට විපස්සනා කරන්න කරන්න ඒකයි ඇසුර නැති වෙනවා. එතකොට මේක අන්න හේතු හට ගැනීමෙන් හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙන එකක් මිසක් මමයේ, මාගේ, මටයි තී කියලා පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒ විදිහට මේ විපස්සනාවට භාවනා වශයෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ සමත විපස්සනා භාවනා වශයෙන් දියුණු කරොත් තමයි ජීවිතය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ටික ටික ඒ විදිහට පුරුදු කරන්න. මුලින් Tamanට සමත භාවනාව කැමති නම් සමත භාවනා කරන්න පුළුවන්, විපස්සනා භාවනාවට කැමති නම් පුළුවන්. තව විපස්සනා භාවනා වශයෙන් හිතේ හටගන්න මේ රාග, දේශ, මෝහ කියන මේ අකුසල් වල ආදීනුව සිහි කරන්නටත් පුළුවන්. ඒත් ඉඳගෙන අපේ හිතේ යම් යම් අවස්ථාවලදී මේ කෙලෙස් හටගන්න හොඳට සිහිය පිටුවාගෙන මේ හිතේ රාගේ හටගන්න, එහෙම නැත්නම් දේශේ හටගන්නවා. මේ දේශේ කියන්නේ මට යහපත පිණිස හේතු වෙනවද, අනුන්ට යහපත පිණිස හේතු වෙනවද? ඒ විදිහට මේ ඒ වගේම දේශයේ තුලින් මට නුවණ වැඩෙනවාද, මේ දේශයේ දිනු කිරීමෙන් මට දුකටපත් වෙන, ඒ විදිහට ඒකේ තියෙන ආදීනෝ සිහි කරන්න පුළුවන්. ඒ ආදීනෝ සිහි කරන්නත් අන්න දේශයේ කියන්නේ දුකක් හැටියට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් දේශයේ අපිට දුකක් හැටියට නොහැටෙන ඉඳ තමයි අපි පාවිච්චි කරන්න කෙලෙස්. ඉතින් ඒ විදිහට බැලුවාම අන්න අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වගේම දැන් ඉඳගෙන ඉන්නකොට ඒ විදිහට භාවනා කරන්න පුළුවන්. එතකොට සක්මන් භාවනා කරනකොටත් ක්‍රම කීපයකට සක්මන් භාවනාව කරන්න පුළුවන්. සක්මන් භාවනාවටත් ගියපුවම හොඳට පළමුවෙන්ම තමන් කරන සක්මන් කරන තැනට ගිහලා හොඳට හිටගෙන ඉන්න ඉරියව්වට සිහිය පිටුව ගන්නවා. දැන් මම මේ හිටගෙන ඉන්නේ. දැන් මම මේ සක්මන් භාවනාව කරන්නයි සූදානම. ඒ නිසා මම මේ සක්මන් භාවනාවේදී හොඳ සිහි කල්පනාවෙන් සක්මන් කරනවා කියලා ඉරියව් පිළිබඳව සක්මන් භාවනාව කරන්න පුළුවන්. හොඳට තමන්ගේ පියවරට සිහිය පිටුවාගෙන පය ඔසවනකොට ඔසවනවා කියලා සිහි කරනවා. යවනකොට යවනවා. තබනකොට තබනවා කියලා අර පියවරට හොඳට සිහිය තබාගෙන සක්මන් කරන්න පුළුවන්. ඒ විදිහට සක්මන් භාවනාව කරලා එතකොට කෙරවට ගියන් පස්සේ නතර වෙනවා. නතර වෙලා ආයෙත් හොඳට සිහිය පිළිලා දැන් නතරල ඉන්න බව සිහි කරලා ඊට පස්සේ හැරෙනවා. හැරෙනකොටත් සිහි කරනවා. ආයෙත් හිටගෙන ආයෙත් හොඳට සිහිය පිටවාගෙන මේ සක්මන් භාවනාව යෙදෙන්න පුළුවන්. එතකොට මෛත්‍රී වගේ කරන කෙනෙකුට මෛත්‍රී භාවනාව වඩමින් පුළුවන්. අනිත්‍ය සංඥා වඩන අයට හොඳට පියවර තියමින් අර විදිහටම රූපේ අනිත්‍යයි කියලා සිහි කරමින් පුළුවන්. එතකොට හොඳට මනසට යොමු කරගෙන මේ රූපය කියන්නේ වෙනස් වෙනවා කියන සිහිය උපදව ගන්නයි ඕන. ඒ විදිහට වඩන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ සක්මන් භාවනාව කරනකොට මේ තමන්ට කැමති විදිහට පුරුදු පුහුණු කරගන්න පුළුවන්. දැන් එහෙනම් සක්මන් භාවනාව කරන්නයි තියෙන්නේ. අද නම් ගොඩාක් අයට නිින්ද ගියා. බනහනකොට නේද? බනහනකොට ටිකක් ඇස් අරගෙන බනහන්න. එතකොට හරි. කියන දියා එතකොට නිින්ද යෑම අඩු කරගන්න පුළුවන්. නැත්තම් ඇස් පියාගත්තාම නිින්ද යනවා. ඒ නිසා භාවනා කරනකොට අර කියන්නේ අට්ටිකත්වා මානසිකත්වා සබ්බංචේතසෝ සමන්නාහිරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාත්. අට්ටිකත්වා කියන්නේ හොඳට මේ කියන දේ පිළිබඳව අර්ථ මෙනෙහි කරමින්, ඊළඟට මානසිකත්වා හිතේ මානසිකාර කරමින් මුළු කනම යොමු කරාගෙන මේ බණ අහන්න කියන. එතකොට අන්න තීන මිද්දේට එන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. නැත්තම් අපි ඇස් පියාගත්තාම ටිකක් වෙලා යනකොට මේ යොමු වෙන්නේ නැහැ. ඒ නිසා අපි සාමාන්‍ය කතා කරනකොට කටත් ආයගෙන බලන් ඉන්නවනේ නේද? ඒ වගේ භාවනා කරන මේ බණ අහනකොටත් හොඳට මේ කරන දේශනේ පිළිබඳව කටායගෙන අහගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අන්න හිතට යන්නේ. ඉතින් ඒ නිසා මේ බණ අහනකොට මේ ගොඩක් ඒ පැත්තට යොමු වෙලා කරන්න නැත්තම් සමාතත් පියාගත්තාම නිින්ද යන ගතියක් එනවා. ඉතින් ඒ නිසා දැන් එහෙනම් කවුරුත් සක්මන් භාවනා කරන්න අර විදිහට සක්මනට ගිහිල්ලා හොඳට සිහිය පිහිටවාගෙන දැන් නැගිටින තැන ඉඳලා හොඳට දැන් මම හැම ඉරියව්වම හොඳ සිහියෙන් කරන්න. එතකොට ඒ වගේම නිතර සිහි කරන්න. දැන් මම මේ මොකද්ද කරන්න කියන එක නිතරම බලන්න. දැන් මම මොකද්ද මේ කරන්න? එතකොට ඔන්න තමන් ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න පුළුවන්. එතකොට ඒ නිසා හැම වෙලේම නිතරම තමන්ගේ විමසලා බලන්න. දැන් මම මේ මොකද්ද කරන්න? මොකද්ද කරන්න කියලා විමසලා බලන්න. එතකොට ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්නවා කියලා සිහි වෙනවා. කතා කරනවා නම් කතා කරනවා කියලා තේරෙනවා. ඒ නිසා හැම මොහොතේම පුළුවන් තරම් විමසලා බලන්න. පත්වේශා කරලා බලන්න මම මේ මොකද්ද කරන්න? එතකොට තමන් කරන දේ තමන්ට තේරෙයි. එතකොට මේ ඒ දේ ඊට පස්සේ අන්න නුවණ උපදව ගන්න. ඒ නිසා මම දැන් මේ වෙලාවේ මේ දේ කරන්නේ මම හොඳ සිහියෙන් කල්පනාවෙන් මේ දේ කරනවා. මේ දේ කරන වෙලාවේ මගේ හිතට කිසිම ආකාර කෙලෙස් ගතියක් එන්න නොදී මම හොඳ කල්පනාකාරීව මේ දේවල් කරනවා කියලා අන්න මේවා කරගෙන යන්න පුළුවන්. ඒ නිසා හැම මොහොතේම හොඳට සිහි කරන්න මම මේ මොහොතේ මොකද්ද කරන්න? නිතරම විමස විමස බලන්න මම මේ මොහොතේ මොකද්ද කරන්න කියලා. එතකොට තමන් කරන දේ පේන. කරන දේ දැනගන්න පුළුවන්. සක්මන් කරනකොට එතකොට මතක් වෙනවා. දැන් මම සක්මන් කරන්නේ. එහෙනම් සක්මන් භාවනා කරන්න ඕනේ. ඒ නිසා හැම මොහොතෙම නිතරම විමසල බලන්න දැම්මම් මේ මොහොතේ මොකද්ද කරන්න බරහනෝනම් අන්න බැම් බනහන. එතකොට ඒ නිසා හොඳට මම මේ බණ ටික අහනවා. ඒ විදිහට නිතරම විමසල බලන්න මම මේ මොහොතේ මොකද්ද කරන්න. නිතර විමසනකොට අන්න සිහිය පුදව ගන්න පුළුවන්කම ලැබෙන. ඒකයි පත්‍යේක්ෂාව නිතරම කරන්න කියනවනේ. ඒ නිසා පත්‍යේක්ෂා කරලා බලන්න මම මේ මොහොතේ මොකද්ද කරන්න. එතකොට දැන් ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නේ මොකටද? එතකොට තමන්ට සිහි කරපුවාම සිහිය පුදව ගන්න පුළුවන්. ඒ නිසා නිතරම මම මේ මොහොතේ මොකද්ද කරන්න? අන්න සිහිය පුදව ගන්න පුළුවන්. ඒතර තමයි මම මේ භාවනා මධ්‍යස්ථානෙක ඉන්නේ. නේද? නැත්තම් අමතක වෙනවනේ. වැඩ ඔක්කොම අතහැරලා ආවේ භාවනා කරන්න නේද? කොච්චර සටනක් දීලා දාවේ නේද? සෑහෙන සටනක් දීලා ඇවිල්ලා ඉන්නේ නේද? ඒතකොට ඒක මතක් වෙනවා. දැන් ගෙදර කොච්චර ඕනකමත් නේද? සෑහෙන සටනක් දීලානේ ඇවිල්ලා තියෙන්නේ නේද? ගොඩ දේවල් සංවිධානය කරලා මාස ගාන සැලසුම් කරලා ඉතින් ඒතකොට ඒ ආපු අර්ථේ ඒතකොට තමයි මතක හිටින්නේ. නැත්තම් මේ අමතක වෙනවා හිතේ ස්වභාවයේ. ඒකයි නිතරම මතක් කරගන්න ඕනේ. ඒ නිසා සිහි කරන්න මම මේ මොහොතේ මොකද්ද කරන්න කියලා නිතරම සිහි කරා. එතකොට තමයි සිහිය පිහිටන්නේ. අහවල් දේ කරන්නේ. එතකොට ටික කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මම මේ අද ගත කරන ජීවිතේ මොකද්ද? එතකොට තමයි මේ ඔන්න මේ වේවර්ණියම් මී අබ්ජු මම මේ දැන් ලස්සන ජීවිතය අතහැරලා මේ විවරණ භාවයට පත් වෙලා. සාමාන්‍ය ලස්සනයි කියන දේවල් අතහැරලා වෙන. ඊළඟට පරපටිපත්දා මේ ජීවිත දැන් මම මේ අනුන්ගෙන් ජීවත් වෙන්න ඇවිල්ලා. ඊළඟට මේ අඤ්ඤෝ මේ ආකප්ප මං ගෙදර තිබුණු ආකල්ප නෙවෙයි. දැන් දියුණු කරන්න ඕනි ආර්යයන් වහන්සේලාගේ ආකල්ප තමයි දියුණු කරන්න ඕනි. එතකොට ටික ඒව පිළිබඳව සිහිය උපදින්. ඒ නිසා නිතරම මේ විමසා බලන්න මම මේ මොහොතේ මොකද්ද කරන්න කියලා. එතකොට නිරර්ථ දෙයක් නම් එතකොට මතක් වෙනවා. හිත හුරු වෙනවා. එතකොට විමසන්න කාලයක් යනකොට ටික විමසනවා. නිතරම හැම වෙලේම තමන් මොකද්ද කරන්න කියලා බලන්න සිහි පිහිටනවා. එතකොට තමයි යන්න ගච්ඡන්තෝ වා ගච්ඡාමි इति පජානාති යනකොට යනවා කියලා දැනගන්න පුළුවන්. ඒ ඔක්කොම ටික එතකොට පුළුවන්. මොකද සිහියෙන් ඉන්නේ ඉස්සෙල්ලා සිහිය පුදව ගන්න එපා නේද? නැත්තම් සිහියෙන් ඉන්න ඕනි වුණාට සිහිය නැති වෙනවා. සිහියෙන් ඉන්න. ඒකයි තියෙන්නේ. ඒ නිසා නිතර විමසා බලන්න මම මේ මොහොතේ මොකද්ද කරන්න කියලා. එහෙනම් හොඳයි කවුරු සක්මන් භාවනා කරා. ඒ දිවිදියට කමන්නේ ඉරියව් දිහා හොඳට බලාන කරන්න පුළුවන්. නැත්තම් මානසිකාර කරමින් කරත් එහෙම ලොක් මේකක් නැහැ. මේ ඔසවනකොට හොඳට ඒ ඉරියව්වට සිහිය පිහිටුවාගෙන යමනකොට තබනකොට ඒ විදිහට කරන්න පුළුවන්. එහෙම නැත්තම් දැන් විපස්සනා භාවනා කරන කෙනෙකුට මේ දාපිකම් පංචපාදානස්කන්ධය ආදීන බලනෝ නම් ඒක බලමින්ම කරන්න පුළුවන් රක්මම් භාවනාව. මෙහෙම ඒක අනිවාර්යෙන් කය මේ පාලනය කරන කෙනා තමයි සක්කෙනි බොහොම මේ හිමීට තමයි කරන්න ඕනේ. භාවනා කරනකොට සාමාන්‍යයෙන් භාවනා මනසකාරය කරනකොට හිතත් එමයි. දැන් හිත නිතරම වේගවත්. ඒ නිසා මොන හරි සිහි කරනවා නම් වේගෙන් සිහි කරන්න හොඳ නැහැ. ඊළඟට කය පවත්වන කොටත් ඒ වේ කය නිතරම හිතේ වේගය නිසා කයත් වේගවත් වෙන එකක් තියෙන. ඒ නිසා සක්මන් කරනකොට බොහොම හිමීට තමයි ඉරියව් තියමින් කරන්න ඕනේ. ඒතකොට මනස අර වගේ වෙන තමන් කරන භාවනාවක පවත්වන්න පුළුවන්. දැන් මෛත්‍රී හිම කියන්නේ තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨේය කියලා. ඉඳගෙන ඉන්නකොට ඇවිදිනකොට ඊළඟට මේ නිදා ගන්නකොට මේ සතර ඉරියව්වේම හිටගෙන ඉන්නකොට මේ සතර ඉරියව්වේම මෛත්‍රී සිත පවත්වන්න පුළුවන්. ඒ නිසා මෛත්‍රී කරන කෙනෙකුට මේ සතර ඉරියව්වේම මේ විදිහට මෛත්‍රී භාවනාව දියුණු කරන්න පුළුවන්. හැම වෙලේම මේ අර සිහිය උපදවන දැන් බලන්න පුළුවන් මම මේ මොහොතේ මොකක්ද දැන් මම මෛත්‍රී කරන. එතකොට ආයෙත් අන්න මෛත්‍රී භාවනාවේ හිත පිටවල් කරනවා. සතර ඉරියව්වෙම බුදු ගුණ වඩනවා නම් සතර ඉරියව්වෙම පුළුවන්. ආනාපාන සතිය වඩනකොට තමයි අර සක්මනේදී අමාරු. එතකොට ඒ අය ඉරියව්ව හිත පිහිටුවාගෙන මේ සක්මන් භාවනාවේ යෙදෙන්න පුළුවන්. හොඳයි.